පිළිතුරු කතාව කිරීම සඳහා ගරු අනිල් ජයන්ත මන්ත්‍රීතුමන්ට විනාඩි 15ක් කාලයක්
තියෙනවා. ගරු මුලාසනාට උදේ මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන් අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ සිට පටන් ගත්තු ඒ පරිපූර්ණ ඇස්තමේන්තුවෙන් පැන නැගුණු කරුණු සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන්ම පාසල් ළමුන්ට ලබා දෙන ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ මිලදී ගැනීමට ලබා දෙන දීමනාව සඳහා වෙන් කරන ලද මුදල සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වුණා. හැම කෙනෙක් වගේම මේ දීමනාව සම්බන්ධයෙන් විරෝධතාවයක් ප්‍රකාශ කරේ නැහැ. ඒ ඇත්තටම දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නන්වන්න උදව් කරන හේතුවක් නිසා. නමුත් මේ ඉගෙනීමේ ක්‍රමවේදය තෝරා ගැනීම පිළිබඳ යම් යම් අදහස් ඉදිරිපත් කළා. නමුත් මම කියන්න කැමතියි, අපි ජාතික ජනබලවේගයේ විදිහට මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේගත්තු තීන්දුව මේ අපිට කරන්න පුළුවන් හොඳ මේක නෙවෙයි. මේ මොහොතේ තියෙන යථාර්ථයේ සැලකිල්ලට භාජනය කරලා, ඒ වගේම අධ්‍යාපනය මොන වගේ වැදගත් වෙනවද කියන කාරණේ සැලකිල්ලට භාජනය කරලා, දරුවන්ට ඉගෙනීමේ පරිසරයක් නිර්මාණය කිරීමේදී අද කලිනුත් අදහස් දක්වපු මන්ත්‍රීවරුන් පෙන්නුම් කළා, දරුවෝ පාසලෙන් පිටමන් වෙන්න, ඒ වගේම අධ්‍යාපනය හදාරන්න නොයෙන්න, පාසල හැර යන්න හේතු කාරණා අතර මේ සමාජ කාරණා ගොඩක් තියෙනවා. වගේ පාසල් උපකරණ සහ පොත්පත් ලබා දීම එකාතකින් මුදල් මූලමේ වටිනාකම ගත්තාම පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සමාජීය සහ සංස්කෘතික වටිනාකම ගත්තාම ඔවුන් යම් හඳුනා ගැනීමට ලක් කරනවා, ඔවුන්ට ඒ පෙළඹවීමක් ඇති කරනවා ඉගෙන ගන්න. මොකද අපේ ආර්ථික සංවර්ධන මාවතේ විවිධ ශේත්‍ර සාකච්ඡා කරලා තියෙනවා. අපේ රටේ තියෙන සම්පත් කොහොමද කාරියට කළමනාකරණය කරලා භාණ්ඩ සේවා නිෂ්පාදනය වැඩි කරන්නේ, ලෝකයේත් එක්ක සම්බන්ධතා ගොඩනගන්නේ කොහොමද, ඒ වගේම අපනයන වෙළඳපොළ කොහොමද අල්ලගන්නේ, ඒ වගේම ඒ අනුව ආර්ථික සංවර්ධන ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණා. එතෙන්දී අනිකුත් භාණ්ඩ සේවා ගත්තාම අපි දන්නවා අපිට යම් යම් විශාල සීමාවන් පැනවෙනවා. සමහර ශේත්‍ර අපිට පුළුවන් වේවි තරඟ කරන්න, සමහර ශේත්‍ර අපිට බැරි වේවි එහෙම තරඟ කරලා විශාල ජයග්‍රහණ අත්පත් කරගන්න. ඒත් අපි දන්නවා විශාල වශයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න මානව සම්පත ශ්‍රමය මේ මිනිස්සුන්ගේ හැකියාව වර්ධනය කරගත්තාම ලෝකේ ඕනෑම රටක් එක්ක අපිට තරඟ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසාම තමයි අපි අධ්‍යාපනයේට රාජ්‍යෙන් වියදම් කළ යුතු පංගුව ක්‍රමිකව වර්ධනය කළ යුතුයි කියන කාරණේත් මේ ප්‍රතිපත්තිවල ඇතුළත් කරලා තියෙන්නේ. ඒ අතින් ගත්තාම ඉන්නේ මිනිස්සු අධ්‍යාපනයේ හරහා තමුන්ගේ ධාරිතාව එක පැත්තකින් මානවයා ගොඩනගෙනවා, වගේම ඔහුගේ නිෂ්පාදන ධාරිතාවයත් වැඩි වෙනවා. එන්නේ කරුණු සැලකිලි භාජනය කරලයි මේ ගෙවීම යෝජනා කරන්නේ. එහෙම නැතු හුදෙක් ආධාරයක් පමණක් නෙවෙයි.
මූලහස අරුඩ මන්ත්‍රීතුමනි, අපි දැක්කා අද උදේවරුවේ ගරු විපක්ෂ නායකතුමා මේ සභාවට ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව ඔහු ජාත්‍යන්තරව ලබාගත්තු සහතික පත් ඉදිරිපත් කරා. මම හිතන්නේ ඒවා අපි දැක්කේ නැහැ. මේ සභාවේ ඔහු ඉදිරිපත් කරාට ඒවා ටේබල් කරලා නැහැ. අපිටත් දැනගන්න අයිතියක් තියෙන මේ බලන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ සහතික ඔබතුමා ටේබල් කරන්න. ඒක අපි සියලු දිනාටම දැක් ගන්න වෙන නිසා මේ ඇත්තද නැත්තද කියලා අපි දන්නේ නැති නිසා අපි ටේබල් කරලා අපි සියලු දිනාටම දැනගන්න ඕන ඒවා ඇත්ත සහතිකද කියලා. ඒක අපිට බලා ගන්න ඕන. බොහොම ස්තුතියි.
ගරු අනිල් ජයන්ත මන්ත්‍රීතුමා. රාමනාදන් අර්ජුනමත්තුමා,
අර කතානායකතුමා ඒක ටේබල් කරාට වැඩක් නැහැ. ඒක ඇත්තද කියලා අදාළ යුනිවර්සිටි එකේ අපි හොයලා බලන්න ඕනේ. ඒ නිසා ඒකින් අපිට කොපියක් දෙන්න සමහර වෙලාවට ෆොටෝෂොප් කරලා දෙන්නත් පුළුවන්. ඒ රටේ ජනතාව කියනවා මේ මේකක් ඉගෙන ගත්තේ නැහැ කියලා. කරුණාකරලා ඒක අපිට කොපියක් දෙන්න.
තැන්කියු. ගරු අනිල් ජයන්ත මන්ත්‍රීතුමා.
බොහොමත්ම ස්තුතියි මූලාර මන්ත්‍රීතුමනි. මම සඳහන් කරමින් හිටියේ අධ්‍යාපනයේ කොපමණ වැදගත්ද ඒ වගේම අපි ඒ වෙනුවෙන් ගන්න ප්‍රවේශයේ මොන වගේද කියන කාරණය ඒ නිසා මෙය උදෙක්ම මුදලින් පමණ
සභානායකතුමා
නෑ ගරු විපක්ෂනායකතුමාට මේ ඔබතුමා ඒ සාතික හෙට ටේබල් කරනවා කෝවා දැන් අපි තු අද ටේබල් කරලා ඇත්තේ කියලා හෙට හෙට පාර්ලිමේන්තු නැහනේ ඔබතුමා පොඩා මයික් එකට ඔබතුමා මයික් එකට ගොනා හරි පර්සන්
ඒක ලබා දෙනවා හැන්සා දෙකට කලබල වෙන්න එපා ඔව්
මොන වෙලාවද
කලබල වෙන්න එපා
කාරෝ අනිල් ජයන්ත මන්ත්‍රීතුමා එමෙතුමා කතාව කරා යන්න සභානායකතුමා
වාපයිතුමනි පොඩි දෙයක් නිවැරදිකාන්න ඕනේ මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු අර්ජුනා මන්ත්‍රීතුමාව මේ ආණ්ඩුවට සම්බන්ධ කරමින් යම් යම් අදහස් පළ කරන්න උත්සාහ කරනවා එතුමාගේ ප්‍රශ්නේ මම හිතන්නේ එතුමා වෙලා නොලැබීම මම කියන්න ඕනේ එතුමා විපක්ෂ නායකතුමාගේ වේදිකාවට කින්නියාලේ නැගපු කෙනෙක් එතුමා අපේ වේදිකාවට ආපු කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔබතුමාලා විදුරුක වල නා ගල් ගහන්න එපා කියන කරුණාකර ඉල්ලමක් කරා
අර්ජුන මන්ත්‍රීතුමා
කරු කතානායකතුමා මෙතුමා මාව එයාගේ මේකට එන්න කියපු රෙකෝඩින් එක මට මේ ටේබල් කරන්න කැමති ඒක අමතරව ඒක අමතරව මෙතුමා දැන් එයාගේ ඔෆිස් එකේ කියලා තියෙන මේ විපක්ෂ නායක ඔෆිස් එකට මට ඇතුල් වෙන්න බෑ කියලා පොලිසිය කියලා මම දැන් ටයිම එක ඉල්ල ගන්න ගියා එතකොට මාව එළියට ඇව්වා එතකොට මේක අසාධාරණයි දැන් ඇත්තට මම විපක්ෂයේ වාඩි වෙන්න කැමති නැහැ මේ වගේ ජනතාවත් එක්ක වාඩි වෙන එකට වඩා මට මැද පුටුව දාලා දෙන්න කරුණා කරලා මම වාඩි වෙන්නා
කර්මා අනිල් ජයන්ත කරු
මට මැද පුටුව දාලා දෙන්න
එමත්තුමා කතා කරන්න කතානායකතුමාගේ අවධානයට යොමු කරන්න ඔබතුමාගේ ගැටලුව
බොහොමත්ම ස්තුතියි අරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම සඳහන් කරමින් ආවේ මේ කාරණේ අධ්‍යාපනය අපේ ලංකාවට කොච්චර වැදගත්ද ඒ වගේම අපිව මේ වටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ අරගෙන ලංකාව ලෝකේ ගෞරවනීය රාජ්‍යයක් රටක් මිනිසුන් ජීවත් වෙන රටක් බවට පත් කිරීමේදී ඒ අධ්‍යාපනයේ යොදා ගැනීමේ වැදගත්කමයි මම සඳහන් කරමින් හිටියේ ඒ අර්ථයෙන් ගත්තාම මම කීවේ මේ පුංචි දීමනාවක් විතරක් දීලා මේ අධ්‍යාපනයවත් සමාජයවත් ගොඩනගන්න බෑ අපි අනුගමනය කරමින් ආපු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල අතීත ආණ්ඩුවල ප්‍රතිඵලයේ විදියට තමයි පාසල් දරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් අද පොතපත අලුත් දැනුම හොයාගන්න උපකරණ නැතුව විතරක් නෙමෙයි ආහාර වේල මොතර ඇඳුමක් පාසලට යන්න බැරි ගෙවල් දොරවල් වල තමුන්ගේ පුංචි දරුවෝ බලා ගන්න මට්ටමටපත් වෙලා ව්‍යසනයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ නිසා හුදෙක් මේ දීමනාව දෙන්නේ මේ තත්වයෙන් මුදවගෙන ඔවුන්ට ඒ හැඟීම අධ්‍යාපනයට පෙළඹීමේ හැඟීම ලබා ගැනීම හැබැයි අපේ දිගු කාලීන අරමුණ බවට පත් වෙන්නේ සෑම දරුවෙක්ම පාසල් යන මේ රටේ සෑම පුරවැසියෙකුටම මේ වගේ සරල ප්‍රශ්න තමුන්ගේ ආහාරය ඇඳුම පාසල් උපකරණය අනිකුත් දේවල් ඔවුන්ගේ ප්‍රශ්න නොවන ආර්ථිකයක් අපි හදන්නයි උත්සාහ කරන්නේ ඒ වගේම මෙතෙන්දී අදහස් මතුණා මේ තෝරා ගැනීම පිළිබඳ අස්සැසුම ලැබෙන අයට විතරයි මේක ලැබෙන්නේ අනිත් අයටත් දෙන්නට ඕනයි කියන අද තියෙන තත්ත්වයේ සල්කඩ භාජන කර මේක ඇත්ත වෙන්න පුළුවන් ඒත් අපිට තියෙන අයවැය සීමාවන්ට යටත් වෙලා තමයි මේ පරිපූර්ණ ඇස්තමේන්තු අපි ගෙනෙන්නේ සියලුම පාසල් දරුවන්ට ලක්ෂ 40ක් වගේ වෙන දුන්නොත් මේ මොහොතේදී බිලියන 23ක් වගේ ප්‍රමාණයක් මුදල් වැය කරන්න වෙනවා මේ මොහොතේදී ඒක අපහසුයි කෙසේ වෙතත් කවුරුන් හෝ හිතනවා නම් තමුන්ට මේ ප්‍රමාණ මුදල් ලැබිය යුතුයි කියලා අද අපිට තියෙන මේ සෝෂල් වෙල්ෆෙයා බෙනිෆිට් ඒ දත්ත පද්ධතියට තමුන්ගේ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වගේම මේ තෝරා ගැනීම මේ ගැටලුවයි කියලා අපි සඳහන් කළේ විශේෂයෙන් මේක හදිස්සියෙන් ඒ දත්ත එකතු කරගන්නකොට ඒ QR කෝඩ් එක අරගෙන ගිහිල්ලා ගම්වල පවුල් වලින් දත්ත ගන්නකොට වැරදි දත්ත මේකට ඇතුළත් කිරීමේ ප්‍රශ්නයක් මේක ඇතුලේ තිබුණා. එහෙම නැතුව මේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැහැ කාගේවත් දෙන්නේගේ තුන්දෙනෙක්ගේ කැමැත්තකට අනුව. මේක තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේ තෝරා ගැනීමේ නිර්ණායක 22ක් ඇතුළත් කරලා තියෙනවා. ඒ නිර්ණායකත් සුදුසුද නැද්ද කියලා අපි ඉදිරියේදී සාකච්ඡාවට බඳුන් කරන්නට ඕනේ. නමුත් දැනට මේ තියෙන්නේ මේ ලබා දුන්නු තොරතුරු අනුව තමයි මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒකම පෙනෙනවා දැන් හිමිකම් ලබන්නට ඕන ලක්ෂයකට ආස 60 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හිමිකම් ලැබුණත් ගෙවලා නැහැ. එයින් 67,000ක් විතර බැංකු ගිණුමක් නැති නිසා මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඉතින් එවැනි කාරණා තියෙනවා අපි ඒක ඉදිරියේදී හදා ගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒත් එක්කම මම සඳහන් කරන්න කැමති විශේෂයෙන්ම අපි ආණ්ඩුව ගන්නකොට අපිට මුහුණ දෙන්න තිබිච්ච තත්වය පිළිබඳ විවිධ අදහස් සමාජයේ මතු කළා. අපිට කිව්වා මෙන්න මේවා තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ලියලා තිබුණේ, ඒ විදිහට කරන්නේ නැහැ කෝ කරන්න කියලා. ඇත්තටම මම යෝජනා කරනවා එහෙම අදහස් කරන අයට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නැවත කියවන්න. ඒකේ වචන අකුරු වෙන වෙනම අරගෙන තේරුම් ගන්න යන්න එපා. ඒකේ ලියලා තියෙන්නේ පොහොසත් රටක් ලස්සන ලෝකයක් කියන විශාල තේමාවක්. ඒක යථාර්ථයක් බවට පත් කරන්න තමයි වාක්‍ය වචන ඒක ඇතුළත් කරලා තියෙන්නේ. එහෙම නැතුව වෙන වෙනම කෑලි අරගෙන මේක තේරුම් ගන්න බෑ. ඒ වගේම ඒකේ ලියලා තියෙන සමහර දේවල් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් වලට කැමති විදිහට අර්ථකථනය කරගැනීමේ නිදහස තියෙනවා. හැබැයි අපි එහෙම කිව්වේ වා නෙමෙයි. උදාහරණයක් විදිහේදී අපි කිව්වා මේ වැට් අපි පැය 24න් අවශ්‍ය කරනවා කියන අදහසක් මත උනා විපක්ෂයෙන්. මං හිතන්නේ අපි කිසිම තැනක එහෙම දේවල් කියලා නැහැ. අපි කිව්වේ මෙන්න මේ රාජ්‍යයේ ගොඩනගනවා පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් හදනවා. එතෙන්ට යන උපාය මාර්ග ක්‍රමවේද වැඩසටහන් තමයි ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි ආර්ථිකය දියුණු කරන රටක් දියුණු කරනකොට ඒක අර සාමාන්‍ය විද්‍යාවට අනුව 2 2 4 කියලා එහෙම කරන්න බෑ. මේක සමාජීය ප්‍රස්තත්වයේ වෙනස් වෙනවා, දේශපාලන තත්ත්වයේ වෙනස් වෙනවා, ලෝක දේශපාලන තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ අනුව තමයි අදාළ තීන්දුව තීරණ ගන්න වෙන්නේ. හැබැයි අපි කිසිම ආකාරයකට අරමුණ වෙනස් කරලා නැහැ. ගන්න ක්‍රියාමාර්ග ඒ අවස්ථාවට අනුව වෙනස් කරගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අපේ ලංකාව විශාල ණය බරකට හිර කරලා තියෙනවා. ලංකාව වගේ පුංචි රටකට දරන්න බැරි ණය අනුපාතයක් තියෙනවා. දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 100%කට වඩා වැඩි. මෙවැනි තත්ත්වයන් තිබිලා සාර්ථක වෙලා තියෙන ලෝකේ දියුණු රටවල්, ප්‍රාග්ධනයෙන් දියුණු රටවල්, දුප්පත් රටවල් එහෙම වෙලා නැහැ. හැබැයි ඒ අදූරදාර්ශී ක්‍රියාමාර්ගේ ගිහිල්ලා ණය තිරසාරභාවයෙන් නැති කරගෙන තිබුණා. ඒ නිසාම තමයි අපි ප්‍රතිපත්ති සකස් කරනකොට කිව්වේ මේ ණය බර වැඩි, මේ ප්‍රතිව්‍යවගතකරණය කරගන්න ඕනේ, තිරසාර මට්ටමකට ගෙනෙන්න ඕනේ. අපි ආණ්ඩුවේ හිටියනම් මේ විදිහට නෙමෙයි මෙතෙන්ට මැදිහත් වෙන්නේ කියන කාරණය. හොඳට බලන්න මේ ණය ප්‍රතිව්‍යවගතකරණයේ ක්‍රියාවලිය අපි තේරුම් ගන්නට ඕනේ. මේකේ දේශීය වශයෙන් කොටසක් තියෙනවා, විදේශීය වශයෙන් කොටසක් තියෙනවා. විදේශීය වශයෙන් උත් විවිධ කාණ්ඩ තියෙනවා. එක් කාණ්ඩයක් තමයි මේ බහුපාර්ශවීය ණය දුන්න අය. හැබැයි කුමනෝ හේතුවක් නිසා මේ ණය ප්‍රතිවගත කිරීමේදී
තව විනාඩි 2යි මන්ත්‍රීතුමනි.
ඒගොල්ලන් එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. අපි සඳහන් කළේ ද්විපාර්ශවීය ණය සහ සුවයිරි බැඳුම් කර සම්බන්ධයෙන්. ඉතින් එතෙන්දී අපි ආණ්ඩු බලය ගන්නකොට ඇතිවෙච්ච තත්වයේ ප්‍රායෝගික තත්ත්වයේ සැලකිට භාජනලයන් 99%ක් විතරම ගිවිසුම් අවසන් කරලා තිබුණා. අපිට ඕන නම් වෙනස් කරලා තවත් මාර්ගයකට යන්න තමයි. හැබැයි එහෙම කරා නම් වෙන්නේ රට අරාජික තත්ත්වයකට පත් වෙනවා, වැටෙනවා. එන්නේ ඒ නිසා තමයි අපි ඉතරම බල ප්‍රැග්මැටිසම් යථාර්ථවාදීව මේ ප්‍රශ්න දිහා බලලා විපක්ෂයේ කණ්ඩායම සන්තෝෂයෙන් ඉන්න ඇති. ඒගොල්ලන් කියන පාර ගිහිල්ලා අපි අමාරු වැටෙන්න. අපි එහෙම නැහැ. ඒ නිසා අපි අංක 1 අපේ ප්‍රමුඛතාවයේ බවට පත් කරගත්තේ මේ රට කොහොමද ස්ථාවර කරගන්නේ කියලා, ස්ථායි කරගන්නේ කියලා. ඒ වැඩේ ඊටම සාර්ථකව අපි සිද්ධ කරලා තියෙනවා. මූල්‍ය වෙළඳපළ ස්ථාවර වෙලා තියෙනවා, විදේශීය වෙළඳපළ ස්ථාවරා තියෙනවා. ඒක පිළිඹුම වෙනවා විශේෂයෙන් අපේ කොටස් වෙළඳපළ, ඒ වගේම විදේශ විනිමය අනුපාතේ. ඒ වගේම මේ දෙසැම්බර් 20 වෙනිදා සුවයිරි බැඳුම් කර හුවමාරුව සිද්ධ වෙලා අවසාන එකඟතාවයට ආවට පස්සේ අනිවාර්යයෙන්ම ලංකාවේ විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යනවා. ඒ අනුව අපිට මේ ගමන් මාර්ගයන් මේ ස්ථාවරත්වය උදව් වෙනවා. ඒ වගේම මේ ආර්ථික ඉදිරියට අපි ගෙනියනවා. ඒ වගේම කරුණ සඳහන් කළා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපි මේ ඉන්දියානු සංචාරයේදී විවිධ ගිවිසුම් වලට යටත් වුණා. මේවා කලින් විවිධ අදහස් මතු කළේ මේ වලින් රටට අවාසිදායක තත්ත්වයන් වෙනවායි කියලා. අපි කියන්න කැමති විශේෂයෙන්ම අපි මේ ජීවත් වෙන්නේ 18 වෙනි ශතවර්ෂයේ 17 වෙනි ශතවර්ෂයේ නෙමෙයි. ලෝකයේ විකාශනය වෙලා තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට අද තත්ත්වයන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම රටවල් අතර ගනුදෙනු කරද්දී, ගිවිසුම් ඇති කරද්දී විශේෂයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ ඒ දේශපාලන නියාන්ත්‍රණයේ දැක්ම ගැටලු නිසා, ඒ වගේම වංචාවට දූෂණයට යට වෙන නිසා අද ලෝකයේ විවෘතයි. අපි මේ කරපු හැම සාකච්ඡාවක්ම ඉතාමත් විවෘතව පාරමිතාව පාදව සාකච්ඡා කළේ. අපිට විශාල පුංචි වෙලාවක් තප්පර කීපයක් දෙන්න. අපිට අවස්ථා ගණනාවක් ලැබුණා දේශපාලන නායකයින්, ව්‍යාපාර නායකයන්, ව්‍යාපාරිකයන්ක සාකච්ඡා කරන්න. දැන් ලෝකයේ තියෙන්නේ අලුත් නිෂ්පාදනයන්ට යන, ලෝක නිෂ්පාදනය වැඩි කරන, ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කරන මාර්ගයේ තියෙන්නේ අර සාම්ප්‍රදායික විදියට මේ එකට එකනා ගැටි ගැටි යන තත්වයක් නෙමෙයි, සහයෝගයෙන්, එකඟතාවෙන්, පාරදුෂභාවයෙන්, ඒ වගේම විවෘතව කරුණ ඉදිරිපත් කිරීමෙන්, කියන්නේ කෝපරේෂන්, කොලබරේෂන් ඇන්ඩ් පාර්ට්නරින් කියන සංකල්පය. අපි ඒක විවෘතව කිව්වා. ඒ කරුණ අනුව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ අවුරුදු ගණනාවකදී වට්ටල අගාධයට දාලා මිනිසුන්ගේ ජීවිත සීසී කඩ කරපු තත්වයෙන් බේරා ගැනීමට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ අපිට දුන්නු පළවෙනි කාල වකවානුව ඇතුළේදී අනිවාර්යෙන්ම ලස්සන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියන මාර්ගයට ගෙනියන්න අපි වැඩ කටයුතු කරනවායි කියලා අදහස් දක්වමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 පරිපූර්ක මුදල ශීර්ෂ 102 වැඩසටහන 1 සභාව එකඟද?
එකඟයි.